එතකොට සර් ඔතන නිකන් යෝනිසෝ මනසිකාරය කියලා එකක් කතා කරන්න එක නෑ, නිකන් කතා කරන්න දෙයක් නෑ වගේ අදහසක් එනවා. යෝනිසෝ මනසිකාරය
ඒක තමයි. යෝනිසෝ මනසිකාරය කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. අයෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය කියලා දකින්න එක.
දකින්න එක එහෙමයි.
ඒක අපිට දකින්න බැරුව අපි හදාගත්තු යෝනිසෝ මනසිකාරණේ අපි දැන් ඉන්න හදන්නේ.
මම අපි එහෙම හිතුවේ යෝනිසෝ මනසිකාර කියන්නේ.
එතකොට කියන්නේ නැන්නේ අයෝනිසෝ මනසිකාරය දන්නෙත් නැහැ, යෝනිසෝ මනසිකාරය දන්නෙත් නැහැ කියලානේ.
ඒක තමයි. ඩොක්ටර් ආවි, මේ පොඩි ප්‍රශ්නයක් මට මතුවෙනවා. ඉස්සර අපි දහම ඉගෙන ගන්න කාලේ අපිට අර්ථකථනයක් දීලා තියෙනවා. මම දන්නේ ඒක කොහොමද මට ආවේ කියලා. හට ගැනීම විදියටම දැකීම යෝනිසෝ මනසිකාරයයි කියලා. දැන් මෙතන කියන එකත් ඒකත් එක්ක යනවා කියලා මට තේරෙනවා. මට පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙන්න ඩොක්ටර් ආවි. මම මුල් බහගත්ත අදහසක් තිබුණා මට ඒ වගේ.
ඒ ඒවා ඒවා සැරෙන් සැරේ අපි කියනවානේ ඒක ඒකෙන්ම දකින්න කියලා.
එහෙමයි එහෙමයි.
ඒකන තමයි මේ තව විදිහකට කියන්නේ. මේ කියන එක අහුන් නැති හින්දා වෙන විදිහකට කියනවා. වචන වෙනස් කරනවා විතරයි.
අයෝනිසෝ මනසිකාරය කියනකොටම ඩොක්ටර් ඒ කියන්නේ විඥානයේම කෘත්‍යම තමයි. එතකොට අර ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ දැන් විඥාණය ප්‍රඥාවෙන් දකින්න පුළුවන් කියන්නේ ඔතනමයි. ප්‍රඥාව විඥාණයකින් දකින්න බැහැ කියන්නේ ඔය යෝනිසෝ අයෝනිසෝ කියන ඔය සියුම් වෙනවීම තැන. එහෙමද ඩොක්ටර්? කියන්නේ විඥාන ඇහෙනවද ඩොක්ටර්? අයෝනිසෝ කියන්නේ මිති විඥානයකම කෘත්‍යයමනේ අපි යෙදිලා ඉන්නේ. එතකොට අර විඥානය ප්‍රඥාවෙන් දැක ගන්න පුළුවන්. ඒත් අපිට ප්‍රඥාව කවදාකවත් විඥානයෙන් දැක ගන්න බැහැ.
ඔව්. දැන් ආයේ මොකද්ද ඔය කරන්න හදන්නේ?
ලේබල්ම නෙමෙයි.
චිත්‍රපටිය දැන් සියුම්ම අඳිනවා ආයේ. අයෝනිසෝ මනසිකාරය කියන්නේ මේකයි. යෝනිසෝ මනසිකාරය කියන්නේ
ඔව්. එතන ඇත්තටම ඩොක්ටර් එතන අර එන හැඟීම මම එතන මට දැනෙන දේ ඒ කියන්නේ එතන ඒක තමයි මට.
ඒක කළාට පන්නේ නැහැ. දැන් අපි ඒක ඒ බව දකිනවා නම් අන්න යෝනිසෝ මනසිකාරය වෙනවා.
අන්න එතන
මේක
දැනෙන දෙයක් ගැන මට නිකන් කියවුනේ. මතක තියරි එකක්ම වෙනවා ආය ආයෙත්.
ඒක තමයි ඊළඟට. ඒක තමයි අපිට මේ ඔන්න දැන් යෝනිසෝ මනසිකාරය. ඔන්න යෝනිසෝ මනසිකාරය
එහෙම ගන්නම බෑනේ. එහෙම ගන්නකොටම යෝනිසෝ ඒක තේරෙනවා. ඒ කියන්නේ මමම හිත ඉන්නවා. ප්‍රඥාවක දැක්මක් වෙන්නේ නැහැ එතකොට.
අන්න දැන් ආවේ එන්නේ ඔය මමම නේද ඔය වැඩේ කරන්නේ.
කතා කරද්දි එහෙම කියවෙනවා ඩොක්ටර්, කියන්න වෙනවා.
ඇයි නිකන් බලන්න අර චිත්‍රපටිය ඇඳලා බලනවා නම් ඒ කවුද ඕක කරන්නේ?
මම.
ඔව්. දැන් ඕක ප්‍රඥාව කියලා ලේබල් දැලෙව්වට වැඩක් නැහැ. එතකොට බලන්න ඔන්න ඔය යෝනිසෝ මනසිකාරේ උදව් වෙනවා මොකටද? ප්‍රඥාව අවදි
වෙනවා.
ඔව්. ප්‍රඥාවේ කතාවේදී ඔන්න බලන්න දැන් ප්‍රඥාවේ කියන එකේ වෙනස ලෝකෙට අයිති කිසිම දෙයක් ගාවන්න බෑ.
අකුරක්වත් බෑ.
ඔව්. මේක යෝනිසෝ මනසිකාරේ කියලාවත් ගාවනවා නම්
ඔව්.
ආපහු ඒක ප්‍රඥාවද?
නෑ.
ඒතර වෙන කෘත්‍ය නෙමෙයි.
නෑ.
ඒ
ක්‍රමයක් හිතනවා.
අයි චිත්‍රපටිය හදනවා. දහම මේකයි කියලා එකක් හදනවනේ. හදාගත්ත නෑ. දැන් ඒක තව තවස යොමු කරන එක නෙමෙයි කරන්න ඕන. දැන් ඕකෙන් ප්‍රඥාව කියන්නේ ඊතර වෙන කෘත්‍යයට යොමු වෙන එක. අන්න අර එන්න බලන්න කියන පැත්තට දැන් තාම දෙන්න බලන්නනේ. මට පුළුවන්නේ. තව ඔය වචන කියා දෙන්නකෝ මට පුළුවන්නේ. එතකොට ඒකට ප්‍රඥාව කියන්න බෑ. ඒකට අපි අර පජානාති නෙමෙයි. ඒකයි මං කිව්වේ යෝනිසෝ මනසිකාරය කියන්නේ ප්‍රඥාව නෙමෙයි. යෝනිසෝ මනසිකාරය උදව් වෙනවා ප්‍රඥාව ඇති වෙන.
ඒක ගැන කතා කරන්න බෑනේ ડોක්ටර් ඉතින් ප්‍රඥාව කියන තැන.
ඔව් අන්න ඒක ඒක ආයේ ඥාන දර්ශනයක් වෙනවා.
කතා කරන්න බෑ ඒක.
ඔව්. ඒක එහෙම කියලා ඉතින් කතා කරන්න බෑ කතා කරන්න බෑ උන් කියලා. ඔව්. කතා බෑ කියලා ආයි චිත්‍රපටිය හදන්න නෙවෙයි මම දෙන්නේ.
ඔව්.
ඔක දැක්මක් නේ උන් කියන්න බෑ. ඒ තව එකක් හදනවනේ ඊළඟට. එතකොට ඒ හදන ගතිය මොකද්ද? කියලා අපේ ફોકસ එක අර අර මේ ફોકસ එක හරිතැනට ගන්න තමයි යෝනිසෝ මනසිකාරය වෙන්නේ. ඒ කියන්නේ ආයෝනිසෝ මනසිකාරය දකින්න දකින්න තමයි යෝනිසෝ මනසිකාරය වෙන්නේ. එතකොට පේනවාද ඔන්න ඔය ගතිය එක ඒක එනකන් දහම ඇහෙන්න සුදුසුකම නැහැ කියන එකවත් දැන් තේරෙනව නේද? ඕක කියන කොටත් ඉතින් බණිනා ඉන්නවා. ඒක ඉතින් ඒ තම තමන්ගේ වැඩන්නේ. මේ බැන්නද නැද්ද කියන එක නෙමෙයි ඉතින් බුදුහාමුදුරුවෝ කියන එක එහෙම තමයි එච්චර. ආයි අපිට අමාරුයි කියලා අපිට ඕන විදිහට ලේසි කරගන්න බෑ. අපිට තේරෙන්නේ නැහැ කියලා ආයි ගලප ගන්න බෑ. ඒ අපේ කෝණේ වෙනස් වෙනකන් ඉතින් අර දහමේ කෘත්‍යයට යමු වුණා කියලා කියන්න බෑ. ලෝකෙට අයිති මොනවා හරි කරයි යහපත් වෙයි. එතර වෙන කෘත්‍ය කියලා කියන්න නම් ඒ බුදුහාමුදුරුවෝ කියන එක ඇහෙන අඩුගානේ මානසිකත්වෙත් හැදෙන්නේ නැහැ. ඒ මොකද්දවත් දන්නේ නැතු ඒක ගැන කතා කරන එක තේරුමක්ම නැහැනේ. ඒ බුදුහාමුදුරෝ ඒ හැමෝටම දහම කියන්න යන්නේ නැහැ. හැමෝටම නෙවෙයි ගොඩක් අයට කියලාම නැහැ. කී දෙනෙකුට කියලා තියෙනවා දොන්න මම පටිච්ච සමුප්පාද කියනවා අහගන්න කියලා. එහෙම කියන්නේ නැහැ කියන්න බෑ. එතකොට බලන්න ඒ අවංක ප්‍රශ්න විඥානය කාගේද? විඥානය අනුභව කරන්නේ කවුද? කියන ඒවා අවංක ප්‍රශ්න, සත්‍යවාදී ප්‍රශ්න. ඇත්තටම හොයන කෙනාට එන ප්‍රශ්න. දැන් අපිට එහෙම ප්‍රශ්න එන්නේ නැහැ මම කියලා ගෙනෙන්නේ නැහැනේ. අක්කාය දිට්ඨිය නැහැනේ අපිට. දැන් මම කියලා ඉන්නවා කියන්න බයයිනේ. ඒ ඒ ඒ අවංක නැහැ. මම කියන එක දකින්න අවංක වුණොත් යන්න ඒක ගැන ප්‍රශ්න කරනවා. ඒක හොයනවා. මේ පිළිසෙන්ද දකින්න උත්සාහ කරනවා. ඒක නැහැයි කියලා අර බොරුවට වහගන්නව නෙවෙයි. ඔය බෙන් දැනීම තියෙනවා නම් ලෝකෙ නෙමෙයිද?
ලෝකය දැනීමත් එක්ක.
ඔව්. එහෙනම් දැනීම කාගේද කියන ප්‍රශ්නේ සාධාරණ නේද? කාටද දැනෙන්නේ කියන එක.
දැනීම මොකද්ද කාගේද කියන වචන දෙක ගොඩක් දැන් ඇහෙනවා.
ඔව්. ඒ ඇහෙනවා නෙමෙයි අපිට ඒ ප්‍රශ්නේ එන්නේ. කියන අපේ හිතන ගතිය විමසන ගතිය ආවනම් අපට ඒ ඔය ප්‍රශ්නේ මේ මේ දැනෙනවනේ. දැනෙන්නේ මට නෙමෙයිද?
ඔය දැනීම බවක් වෙලානේ අවසානයේ දැන් ඔය දිට්ඨ සුත මුත විඤ්ඤාතේ ඔක්කොගෙම අපි කොටු කරගෙන කොටු කරගෙන ડોක්ටර් දැන් ඔය පහුගිය ටිකේ අපිව ලස්සනට ඒ ඩිස්කෂන් එකේ ගෙනාවනේ දැනීම කියන්නේ අර මුත් මේ පොට්ටබ්බය එහෙම නෙමෙයි දැනීම කියන තැනට ආවනේ ඒ එතෙන්ට ඇවිල්ලත් දැන් ඒ දැනීම අපි අත්දකින්නවනේ ඒ දැනීමේ බව දැනීම
ඒ විඥානේ මම වෙනවා
ඔව් එතන එතන ඉතින් ඒක විඥානයක් නේ
ඔව් විඥානක් පිටතව සමාන උපස්සතිය එක්ක විඥානේ මම නෙමෙයි මම විඥානේ අනේකක් මම අනේකක් ඒ ඔක්කොම සක්කාය දිට්ඨියනේ දැනීම මම නෙමෙයි මට නෙමෙයි දැනෙන්නේ දැනීමේ මම නෑ ඕවා සක්කාය දිට්ඨිය විඥානයයි මමයි එකක් කියන එකත් සක්කාය දිට්ඨිය විඥානයයි මම විඥානය අනේක මම අනේක එතකොට විඥානය මම නෙමෙයි කියන්න බලමු විඥානේ මම කිව්වොත් වැරදි කියලා දන්න හින්දා විඥානේ මම නෙමෙයි කියන්න ආද. විඥානේ මම නෑ. විඥානේ තව විස්තර දෙනවා. විඥානය කියන්නේ සකස් වීමන්නේ. නෑ ආය අපේ අර සකස් වීම කියන චිත්‍රපටියට දැන්
ගලපනවා.
සර්. ඔව්.
දැන් කතා කරලා නවත්තු තැනට දැනගන්නවා මම සිංහල කියන්නේ දැන ගැනීම එක්ක මම එතකොට දැන ගැනීම අනිකක් මම අනිකක් කියලා එකක් තව විදිහකට දැනගන්නවා එක්කමයි මම කියලාත් දෙන්න පුළුවන් එහෙම නැත්නම් දැනගන්නේ මමනේ කියලා දැන ගැනීම මම කියන එකෙන් වෙන් වෙලා මම වෙනම දැන ගැනීම වෙනම එහෙම නැත්තම් එක්ක
හොඳට
ඔව් හරි ඔය විදිහට ඔන්න ඔතන සර් හරි විමසීම කරොත් දැන ගන්නවා කියන සංසිද්ධියෙන් තොරව වෙන්ව මම කියන හැඟීමක්වත් දැන ගන්නවා කියන නිමිත්තවත් මම කියන නිමිත්තවත් වෙන් කරලා පැනවීමක් කරන්න බෑ කියලා එනවනේ. පැනවීමක් වෙන්වවත් එක්වවත්. ඔන්න ඔය දුස්ති දෙකම කැඩෙනවනේ. සර් එතනදී.
ඔව්.
වෙන් කරලා පැනවීමක් කරන්න බෑ කියලා එන මූලික දැක්ම. දැක්ම නෙමෙයි මූලික වෙනවනේ පොඩි නුවණ. හොඳද සර් එතකොට ඔය දෘෂ්ටි දෙකම කැඩෙනවා කැඩෙද්දී කොහොමද බාහිර පැත් ඒ කියන්නේ වෙන් වෙලාවත් එක්වවත් කියන දෙකම කැඩෙද්දී මේ ප්‍රත්‍යක්ෂයක් එනවා දැන් අපි ඉන්නේ වෙන් කරගෙන ඉන්නේ එන්නෙම ඉන්නෙම සකීයත්වය කියන තැන වෙන් කරගෙන ඉන්නේ එහෙම නැත්තම් එක්ව කියලා මැනීමක ඉන්නේ. හැබැයි වෙන් වෙලා කතා කරන්න බෑනේ කියලා එද්දී සර් වෙන දේ තමයි මැනින් අර මනින පැත්ත. එහෙම නැත්තම් අර නිමිති ගන්න පැත්ත වගේ එකක් පේද්දී ඔන්න ඔතෙන්ට පහර වදිනවා. අන්න කියලා තමයි සර් මට හිතෙන්නේ. එතකොට ඒක දැක ඉන්නවා දැක ඉන්නේ බාහිර ફોකස් බාහිර දැන් අපි වෙන් වෙලා අපි ඉන්නෙම වෙන් කරගෙන ඉන්නවා කියන්නේම සකීයත් එහෙම නැත්නම් මමත්වය කියන එක යෙදිලමයි. එතකොට දැන් සර් මෙහෙම වාක්‍යයක් මේ සාකච්ඡාවේ මුලින්ම කිව්වා මම කියන එක පාවිච්චි කරන්න බයයි සක්කාය දිට්ඨියට අහු වෙයි කියලා. නමුත් සර් මම එතනදී කියනවා ඉන්නෙම සක්කාය දිට්ඨියනේ මම කියන එක යෙදුවත් නැතත් වචනේ භාවිතය යෙදෙන යෙදිල්ල ප්‍රායෝගිකත්වෙත් මම කියන එක පාවිච්චි කරත් නොකලත් ඉන්නෙම ඉන්නෙම එතන කියන එක ඉන්නෙම නිත්‍ය සංඥාවේ ඉන්නෙම සකීයත්වය තුල කියන එක මේ ඉන්නෙම එතන කියලා දකින්න පුළුවන් ඉන්නෙම එතන කියන්නේ වෙන් කරගෙන පැවැත්මක් දුන්න කියන එක දකින්න පුළුවන් මෙන්න මෙතනදී කොතනදීද දැන ගන්නවා කියන සංසිද්ධියෙන් තොරව වෙන් වෙලා පැවැත්මක් දෙන්න බෑනේ කියද්දි ඔන්න නিত্য සංඥාව එහෙම නැත්නම් මමත්වය කියන එක යෙදෙන තැන පේනවා. ඒ බලන බැලිල්ලේ බලන බැලීම තුල විතරයි ඒක කැඩෙන්නේ. එහෙම නැත්නම් ඉන්නේ මෙතන කියන එක පේන්න ගන්නවා. ඔන්න ඔත්තන බලන එක. බලන එක කියන්නේ ඒක ධර්මෙම වාවෙන් වෙන්නත් පුළුවන්ස. යෝනිසෝ මනසිකාරය හෝ ඊට කලින්ස තවත් අලුත් වචනයක් දාලා ඉතකොටත් ඒක ප්‍රශ්න කරානේ අර නිබ්බස්ති ලක්ෂණ ගග මම නම් ඉතකොටස මොක මොන හෝ මුවාවෙන් දැන ගැනීමක්නේ ඒ මනින ගතිය එන්නෙම ඕනකම හින්දානේ ඕනකම වෙන් කරන ගතිය දැක දැක ඉද්දි ඔය වේ ඕක යෝනිසෝ මනසිකාරය කිව්වා නිබ්බත්ති ලක්ෂණය කිව්වා ඒක නෙමේ ඒ වචන තුලින් දෙන්න ඕන පණිවිඩය නම් සකීයත්වයේ යෙදීම මමත්වයේ යෙදීම මනින ගතිය වෙන් කරලා ගන්න ගතිය අන්න ඒක දකිනවා මේ වචන ටිකටවත් නෙමේ වචනේ වැදගත්ුත් නෑ ඒකෙන් දෙන්න ඕන පණිවිඩය දිහාට හරිනවා මමත්වයේ යෙදීම මනින ගතිය ඕනකම වෙන් කරන ගතිය ඔන්න ඕක බල බල ඉන්න පුළුවන් අන්න ඒක තමයි මාර්ග කෘත්‍ය කියලා මට නිකන් හිතෙනවා එහෙම හිතෙන්නේ මේක මම ප්‍රායෝගිකව කරද්දි වෙනද නැති විදිහට මට හිතෙනවා මේක පවර්ෆුල් කියලා සර් මම එහෙම කිව්වේ මගේ ප්‍රායෝගික අත්දැකීමේදී මම ගොඩාක් කලාවට මේක දාන්නේ වැඩිම බන්ධනේ තියෙන තැනට අනිත් වෙලාවට දැන් අපි හිතමුකෝස ගහක් පේනවා පුටුව පේනවා කිව්වහම ඒක බන්ධනයක් කියලා ඉතින් අපිට ඒ කියන්නේ ඊට වැඩිය බන්ධනයෙන් ගහගෙන යන තැනකට තමයි ගොඩාක් මම ඇප්ලයි කරලා බලනවා අමාරුයි ඒතකොට දැන් තවත් දැන් මට එහෙම අවස්ථාවක් ආවස තාසනීපයි ඒතකොට ඉතින් ගහගෙන යනවා ඒතකොට කඩාගෙන යනවා එතකොට මං දෙතුන් සැරයක් බලනවා ඒ වෙලාවේ කලයුත්ත කරලා පස්සේ ආපස්සට ඇවිල්ලා බලනවා බලද්දිස මට හිතුණා දැන් මට ඒ කඩාගෙන යන අදහස් සියල්ලම දැනගන්නවනේ මං දැනගන්නවා කියලාවත් තේරෙන්නේ නැහැ කඩාගෙන යද්දි දැනගන්නවා හිතීම දැන ගැනීම හිතීම කියද්දිස මට ફોකස් එකක් එනවා දැනගන්නවා එහෙම නැත්තම් හිතනවා කියන සංසිද්ධියෙන් තොරව වෙන් වෙලා මෙන්න මේ ගහගෙන ආපු එක නිමිත්තක්වත් පැනවීමක් කරන්න බැහැනේ කියන පැත්තකින් මේ පැත්තට එනවා. අන්න එහෙම එකක් සර් මම කියන්නේ. එතකොට වෙන් කරලා ගන්න බෑනේ කියන නුවණ. ඒක එද්දි නිෂ්ප්‍රභා වෙනවා කියන පැත්තකට يعني අලුත්ම ફોකස් එක. අලුත්ම ફોකස් එකක් කියන්නේ සර් මේ වෙන් කරන ගතිය මනින ගතිය වෙන් වෙලා පැවැත්මක් දෙන්න බැරි ගතිය එතනදි දකින්නවා හැබැයි ජීවත් වීමේදි ඉන්නේ තාත්තා ඉන්නවා මං ඉන්නවා කියන එකෙත් ඉන්නවා ඊට එහා ගිය හැඟීම් වලිනුත් වැඩ කරනවා සර් වෙනම තාත්තා ඉන්නවා මං වෙනම ඉන්නවා හැබැයි දැන් මේක හිතීම මේක දැන ගන්නවා කියන බවට ට්‍රිගර් වුණොත් දැන ගන්නවා හිතනවා දැන් මම හිතනවා සෑහෙන ගොඩක් හිතනවා සමහරවිට මට කඳුළු පෙරෙන්න තරම්ම හිතනවා හිතලා 30කින් මට ට්‍රිගර් වෙනවා හිතීම එහෙම නැත්නම් දැන ගන්නවා කියන සංසිද්ධියෙන් තොරව තාත් එක්කත් සිද්ධියෙන් තොරව මම එක්කත් සහ එතන උපදවගත්ත නිමිති කිසිවක්ම වෙන් කරලා ගන්න බෑනේ කියද්දි වෙන් කරගෙන හිටිය එකේ දෝෂේ දකින්නවා අන්න එහෙම එකක් සර් ප්‍රායෝගිකත්වයේදී. එතකොට තමයි මට හිතුනේ හිතීම ගැන හිතීමයි හිතීම ප්‍රායෝගික වීමයි. කියන්නේ දෙකක් කියලා. තෙරුවන් සරණයි සර්.
එතන එන්න පුළුවන් අර. හිතන බවයි හිතපු දෙයි. හිතද්දී නේද ඔය කතන්දර. අර යෙදෙද්දී. නේද ඒ සේරම ටික. යෙදෙද්දී. තරන්නේ ඒක ප්‍රායෝගික වෙනකොට යෙදෙද්දී. ඇහෙද්දී පෙනෙද්දී වගේ හිතද්දී. ඒක ඒක නම් ප්‍රායෝගික කරන්න පුළුවන්. හිතලා හිතලා හරි නේ මේ මේ කතා ටික හිතද්දී නේද? මේ කතා ටික දැනෙද්දී නේද? ඒක සාමාන්‍යයෙන් කෙනෙකුට බලන්න පුළුවන් මේ හොයන හොයන කෙනෙකුට දැන්. මම අහනවානේ දැන් මොකද්ද කරන්නේ කියලා. කරන්න පුළුවන් දෙයක් ඕක. මේ කරන්න පුළුවන් දේ කරන්න ඕන ප්‍රඥාව අවදි වෙන්න උපක්‍රම මේ. නැතුව ඒකට ප්‍රඥාව කියලා හිතන්න නෙවෙයි. ආයෝගිකව නිකන් ඉන්න බෑ. ප්‍රඥාව අවදි වෙන්න වැඩ පිළිවෙලක් තියෙනවා.
සර් එතන හිතද්දී දැනගන්නවා කියන එකනේ අපි හුඟක් බලන්නේ. එතකොට හිතද්දී දැනගන්නවා කියන එකට දෙයක් අහු හිතද්දී දැනගන්න දෙයක් අපිට අහු වෙන එකනේ ප්‍රශ්නේ වෙන්නේ.
ඔව්. ඒ දේ තේරෙන්න පුළුවන්
බලනවා සෑහෙන්න. ඒ කියන්නේ හිතද්දී දැනගන්නවා දැනගන්නවා කියන එක හිතද්දී දැනගන්නවා නම් එතන අපිට දෙයක් අහු වෙන්නේ කොහොමද කියන එක තමයි මම හුඟක් වෙලාවට බලනවා.
ඒක හරි. දැන් ඒක එක්තරම් අනිත්‍ය බැලීමක්. ඒ කියන්නේ ඵලය පැත්තේ අනිත්‍ය බලනවා අපි. ඒ කියන්නේ දැනගත්තු දේ ඵලය නම් දැනගත්තේ ඒක වෙන් කරන්න පුළුවන්ද අර?
අනේ. ඒක එතකොට හිතද්දී දැනගන්නවා කිව්වහම එතකොට දෙයක් පැනවන්නත් පුළුවන්ද කියන පැත්තටත් යමු වෙන්න පුළුවන්.
වෙනම ගන්න බෑනේ එතකොට.
වෙනම ගන්න බෑ.
වෙනම පැවැත්මක් දෙන්න බෑනේ අරට එක්කද? හිතද්දී දැනෙද්දී.
අනන්න හිතද්දී එහෙම.
ඔව්. එතකොට ඒක තමයි මම කියේ අර මේ ප්‍රායෝගිකව ඕන කෙනෙකුට දැන් බලනවා නම්
එහෙමයි.
ඔක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්.
ඒක හොඳට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් සර්. ඒක එතෙන්ට යමු නම්.
ඔක බලාගෙන බලාගෙන යනකොට දැන් අර ඒ ඵලය පැත්තට අපි ඒ වැඩක් නැහැ නේ. ලැබෙන්නේ නැහැ නේ.
ඔව් ලැබෙන්නේ නැහැ නේ. ඒක ලැබීමක් වෙන්නේ නැහැ.
ඔව් පැවැත්මක් දෙන්න බෑ නේ. දෙයක් කරන්න බෑ නේ.
වෙන්නේ බෑ. ඔව් ඔව් ඔව්.
මොකද මේ දැනෙද්දී නේ මොකක් හරි එක්කනේ තියෙන්නේ.
ඔව් ඔව්
මොකක් හරි එක. ඒ කියන්නේ හේතුව එකමයි ඵලය.
අන්න
ඔව්. ඒක හේතුව එකමයි ඵලය කියනකොට හේතුවක් දකින්නවා ඵලයක් දකින්නවා.
දකින්නවා.
ඔව්. ඒකට වෙන් කරන්න බෑ.
බෑ. හරි.
ඔව් ඒ වෙන් කරන්න බෑ කියලා දකින්නකොට දැන් අර ඵලය පැත්තට වෙනම පිහිටුවමක් දෙන්නේ නැහැ.
හරි යමක් කියලා ගන්න පිහිටන්න තැනක් නැතිව යනවා.
ඕක දකින්නකොට දකින්නකොට ඵලය පිහිටියේ නැහැ කියලා එතන නවත්තන්න බෑ. දැන් යෙදෙද්දී කියන එක මොකද්ද කියන ප්‍රශ්නෙට එනවා ඊළඟට.
යෙදෙද්දී හරිති ආරි හරි සර් ඒක ඕ ඕ එතන එතන යෙදෙද්දි දැන් ඵලය නැති කරා කියලා එතන නුවණක් එන්නේ නැහැ. එකටමනේ කියලා දැකලා වෙන් කරන්න බෑනි කියලා සමහරලාට අර බාහිරේ නැහැ කියන පැත්තට යන්න පුළුවන්. එහෙම නෙමේ. දැන් සර් ප්‍රශ්න කරේ යෙදෙද්දි කියන්නේ මොකද්ද කියලා එනවා කියලා. ඉතකොට සර් නම් කිරීම කියන පැත්ත පේන්න ඕන. ඉතකොට සර් එතෙන්ට තියෙන එතන අසාරත්වය වගේ නම් කරන ගතිය කියන එකේ අසාරත්වය වෙන් කරන කියන එකේ වගේ එහෙම එකක් පේනවා.
ඒ නම් කරන පැත්ත ඵලය පැත්තටනේ ලැබුණ දේවල්නේ. නිකන් නම් කරන ස්වરૂප ටික. හරි. නම් කරන ස්වરૂප තියෙන්නේ මේ යෙදෙද්දීනේ. දැනෙද්දීනේ. දැනීම එක්කනේ ඒ ස්වરૂප ටික තියෙන්නේ. දැන් ඒවට බරක් දෙන්නේ නැහැ. ඒ වෙනම තියෙන ඒවා නෙමෙයි වෙනම පවතින්න බෑනේ. දැනෙද්දී මේක එක්කනේ නේද?
යෙදෙද්දී නම් බරක් දෙන්න මේ අවස්ථාවක් ඉන්නේ නැහැ වගේ නේද සර්?
ඔව්. ඒකට ඒවා නම් කරන්න ගිහිනුත් වැඩක් නැහැ නේද?
වැඩක් නැහැ.
හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ යෙදෙද්දි කියන එක. දැනෙද්දි දැනීම කියන එක තැනට කොටු වෙනවා. ඒ කියන්නේ හේතුවට කොටු වෙනවා. ඵලය අයින් වුණාට හේතුව නැහැ කියන්න බෑනේ අපි. අපි අත්දකිනවානේ.
සර් ඒකෙද්දි යෙදෙද්දි දැන් ඔන්න සර් අපි හිතමුකෝ පේද්දි මේ කතාව. එහෙම නැත්නම් දැනගනිද්දි මේ කතාව කියලා වෙන් කරන්න බැරි බවක් දකිනවා. ඉතකොට ඒක හරියට දැක්කොත් හොඳද සර්? ඔය යෙදෙද්දි කියන තැන ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒ කියන්නේ වෙන් දැන් ඵලය විතරක් කට ફોකස් නැහැ. මේක විතරක් ඉතුරු වෙනවා කියන එක වෙන්නේ නැහැ. යෙදෙද්දිනේ මේ කතාව කියද්දී මම කියන්නේ අර දැනගන්නවා කියන සංසිද්ධියෙන් තොරව වෙන්ව කතා කරන්න බෑ, වෙන් කරන්න බෑනේ. ඉතකොට ඕක
වෙන්න
බෑනේ සර්. යෙදෙද්දි
නෑ, ඒක නෙමෙයි මං කිව්වේ.
එහෙනම්
කරන්න බෑ කියන එක ඒක තව නුවණක්. ඒ කියන්නේ අර බටමිටි දෙකේ උපමාවනේ එතකොට එන්නේ. එකමයි අනිත් එක. අනිත් එක එකමයි මේක.
කියන්නේ
නාම රූප පත්‍ය විඥාන. විඥාන පත්‍ය නාම රූප කතාවනේ ඔය. ඵලය නැත්තම් හේතුක කතා කරන්නත් බෑ කියන පැත්තකුත් එතන පේනවනේ. ඒ කතාව නෙවෙයි මේ කියන්නේ. ඒක මතක තියාගන්න, ඒක දහම නෙවෙයි ඈ. දහම හිතන්න පුරුදු කරන්න දෙන තව මේ විචක්ෂණය අවදි කරන්න දෙන එකක් මිසක්. ආම ප්‍රඥාව නෙවෙයි. එතකොට ඒකට පේනවා හරි. ඵලය තියෙන්නේ හේතුව හින්දා. හැබැයි ඵලය ලැබෙන්නේ නැත්නම් හේතුව ලැබෙන්නත් බෑනේ. කියලා එහෙම අපි අර පෙන්නන්නේ පහනේ. උපමාව එහෙම දෙලු ඉතිරෙයි හින්දායි දැල්ල දැල්ල හින්දායි ආලෝකේ. අපි හේතු පැත්තෙනුත් වෙන්නවනේ. ඉතින් කෝ දෙලු ඉතිරෙයි ලැබෙනවද? දැල්ලට අදාළ දෙලු ඉතිරෙයි කෝ? නා හේතු නැත්නම් කොහොමද ඵලය තියෙන්නේ කියලා මොකක්කටද මේ යන්න හදන්නේ? මොකුත් නැහැ කියන පැත්තටනේ. වෙලාම නැහැ කියන පැත්තකටනේ යන්න හදන්නේ. ඒ ඒ ඒ පැත්තත් නෙමෙයි. මොකද වෙලාම නැහැ කියන්නේ කොහොමද? මේක වෙනවද? දැනෙනවද? පේනවද? ඇහෙනවද? නේද? මොකද මේ යෙදීම? යෙදීම නැහැ කියන්න පුළුවන්ද? දිට්ඨ සුතමත විඤ්ඤාත කියලා අතර නෑ කියන්න පුළුවන්. වෙලාම නෑ කියන්න පුළුවන්. ඉපදිලාම නෑ කියන්න පුළුවන්.
වෙලාම නෑ කියලවත් ඉපදිලාම නෑ කියලවත් කියන්න බෑ සර්. ඉතකොට මේක බලන්න විදිහක් නැතුව යනවනේ. ඇහෙද්දි
එතෙන්ට තමයි එන්නේ.
ඔව්. ඉතකොට ඒක වංචනික වෙනවනේ. තමා තමාව රවට ගැනීමක් වෙනවනේ. ඉතකොට ප්‍රායෝගිකත්වයේදී ඇහෙද්දි හිතද්දි දකිද්දි තමා දැන් මේක කල්පනා කරන්න තියෙන්නේ. මේ හොඳද? හැබැයි මම කියන්නේ මේක හින්දයි මේක කියලා එකක් මත එකක් රඳා පවතින කතාවකට නෙමෙයි. එතකොට අර තර්කයේ උඩරිමකට වගේ යනවනේ. එහෙමත් නෙමෙයි ක්‍රියාව එක්කම අල්ලලා මේක බැලීම තුල අර මමත්වයේ යෙදීම කියන පැත්තකින් මමත්වයේ යෙදීම කියන පැත්තකින් ඕනකම වෙන් කරන ගතිය මැනීමේ උදයවය වගේ අන්න එහෙම පැත්තකින් මං කියන්නේ සර්. අර වෙන් කරලා වෙන් කරගෙන ඉන්නේ වෙන් කරන්න බෑ කියද්දිම ක්‍රියාව එක්ක ඇල්ලුවොත් ඔය එක කොටසක් විතරක් ඉතුරු වෙනවා කියන කතාව වෙන්නේ නැහැ කියලයි මට හිතෙන්නේ.
මං අහන්නේ වෙන් කිරීම හරි නොකිරීම හරි ඔක්කොම තියෙන්නේ මේ දැනීම එක්ක නේද?
දැනීම කියලා සදහස් කරේ දැන ගන්නවා කියන එකද?
ඔව්. ඒ කියන්නේ පේනවා කියලා දැනීම, ඇහෙනවා කියලා දැනීම, දැනෙනවා කියලා දැනීම, හිතනවා කියලා දැනීම.
ඒ දෙක පරිබාහිර වෙන්න බෑ කියලා කියන්නේ සර් මං. දැන් මේ විමසිල්ල හරියට කරොත්, දැන් විමසිල්ල හරියට නොකරුවොත් පේනම කියන එක එකක් වෙලා පේන බව දැනගන්නවා. ඒකට පේන බව එකක් වෙලා දැනගන්න එක තව එකක් වෙලා පරිබාහිර වෙලා. ඔන්න ඔය පරිබාහිර වීම නිෂ්ප්‍රභා වෙනවා අර වෙන් කරලා ගන්න බැහැ කියලා දැක්මක් ආවොත්. ඊටකොටස එකක් මත එකක් ඒ කතාව යෙදෙන්න බෑ. ක්‍රියාසට මං කියන එක සර් මගෙන් ප්‍රශ්න කරන්න මං කියපු එක තේරුණා නේද? මං කියන්නේ සර් දැන් සර් ගියසරෙක් ගෙනාවේ මේ මං කියන්නේ සර් ඇහෙනවා කියන එක සර් ප්‍රශ්නයක් කරා. ඇහෙනවා, ඇහෙන බව දැනගන්නවනේ, ඒක පරිබාහිරයි නේද කියලා. මං කියන්නේ සර් ඇහිම එකක් වෙලා දැනගන්නවා කියන එකක් වෙලා ඕක ඔය වෙන් ඔය මැනිල්ලට ගියේ මේ
නෑ නෑ මං මේ පරිබාහිරද කතාව නෙමෙයි මං
අහන්නේ.
ඒ දෙකම එකක් කියමුකෝ. පරිබාහිර කතාව
අමතකද? එක කතාවකුත්
එක දැනීමෙන් තොරව ඒ කතාවක් නෑනේ.
හරි
දැනීමෙන් තොරව කතාව නෑනේ. හැබැයි දැන් දැනීම කියන්නේ මං අර හතරම දැනීම දැන ගැනීම වගේ. ඒ දැනීම යෙදුන් නැත්නම් ඔය කතාවක් යෙදෙන්නේ නෑනේ.
එහෙමයි.
එතකොට ඒ කතාව අජ්‍යත්තද බහිද්දද පරිබාහිරද අරවා මේ ඔක්කොම මේ දැනීම එක යෙදෙන කතානේ.
එහෙමයි.
දැන් ඔය මොනවා කිව්වත් දැනීම කියන තැනට කොටු වෙනව නේද? දැනීම නැහැ කියන්න පුළුවන්ද? බෑනේ.
නෑ, එතකොටස මං කියන්නේ නෑ කියන එක නෙමෙයි. පේනම කිව්වදී පේනම කියන එක නෑ කිව්වොත් බලන්න විදිහක් නැහැ අපිට. පේනවා කියන එක පිළිසිඳ දකින්නවා කියද්දී, ඇහෙනවා කියන එක පිළිසිඳ දකිද්දී පේනවා කියන එකෙන් පටන් ගන්න වෙන්නේ. හැබැයි අර වෙන් කරලා කතා කරන්න බෑනේ කියන පැත්තකින් එද්දි පේනවා කියන එක නිෂ්ප්‍රභා වෙන පැත්තක් පේන්නේ නැද්ද සර්?
එනවා. ඒ නිෂ්ප්‍රභා වෙන පැත්ත එනවනේ.
එහෙමයි.
දැන් ඔන්න ආයි අපේ අර චිත්‍රපටිය සියුම් වෙලා ඇඳෙනවා ආයි. ඒ හින්දා නිෂ්ප්‍රභා වෙනවනේ. තේරෙන්නේ නැද්ද ඒ ගතිය? මේ හින්දා මෙහෙම වෙන්නත් බෑනේ. ආපහු අර පහෙන් ඕන එකක් ගන්න. ආකාර
සර් එතන නිෂ්ප්‍රභා වෙනවා කියන්නේ තැනට යන්නේ නැතුව එතන අර මඤ්ඤණාවක් කියන එක
අය තමයි. මඤ්ඤණාව කියන චිත්‍රපටියට ගැලපෙනවා දැන්.
ඔව්. මඤ්ඤණාවක් කියන එකට ආය ගැලපෙනවා.
මඤ්ඤණාව කියන චිත්‍රපටියට ගැලපන්න තමයි දැන් ඔය හදන්නේ.
නිෂ්ප්‍රභාවෙන්වත් බෑ.
ඇයි කිව්වත් ඒක මේ කියන එකේ අර චිත්‍රපටිය හදන එක තියනවාද කියන එක බලන්න.
රස දැන් ඔය යෙදෙද්දි කියලා කියනවාද? එතකොට යෙදෙද්දි කියන යෙදෙද්දි කියන එක ඇයි යෙදීම වෙන්නේ කියලා හොයන්න බැයිද අපිට?
ඒක තමයි ඒක තමයි ගේන්න ඕන. යෙදෙද්දීනේ ඔක්කොම කතා.
දැන් ඒ ටික හරි.
මේ යෙදීම හින්දා එන කතා නැති වුණා කියලා යෙදීම නිෂ්ප්‍රභා කරන්න බෑනේ.
ඔව්.
අපිට අපිට ටිකක් දෙන්න කිව්ව ඕන. දැන් දැනීම හින්දා කකුලයි පොළොවයි. හරි. දැන් අපිට කකුලයි පොළොවයි දෙයක් කරන්න බෑ. අර පිටු පෙරලනකොට ඇවිදිනවා. ඇවිදින එක දෙයක් කරන්න බෑනේ. හරි. දැනීම තියනකම් පිටු පෙරලනකම් ඇවිදිනවානේ. හැබැයි අපි යන්න හදනවා ඇවිදින එක හම්බ වෙන්නේ නැති හින්දා. ඇවිදින මිනිහා හම්බ වෙන්නේ නැහනේ පිටු පෙරලනකොට. එහෙනම් පිටු පෙරලීම හම්බ වෙන්නත් බෑ කියනවා වගේ වැඩක්.
ඉතකොට සර් තර්කයෙන් යන්නේ. එහේ ඉතකොට එකක් මත රඳා පවතිලා අනික තර්කයෙන් යන්නේ සර්.
නෑරි.
ඒක වැරදි.
එතකොට ඒක තමයි වැරදි. ආයේ අර
ඒ විදිහට ගියොත් සර් දැනෙත් දිනේ මේ කතාව යෙදෙත් දිනේ මේ කතාව කිව්වහම එහෙකට බර තියලා අනිකෙන් මිදීමනේ. ඒක තර්කය. හැබැයි ඔතනම විමසීම කරොත් සර් ඔතනමයි දැක්මේන පැත්ත කියන්නේ යෙදෙද්දි කියන එක ඉතුරු වෙන්න බැහැ කියලා ඉතුරු දැන් කියන්න වෙන්නේ ඒක යෙදෙද්දි කියද්දි වෙන විදිහෙන් දකින විදිහ තුල නොයෙදෙනවා වගේ පැත්ත. පේනවා කියන එක නෑ කියනව නෙමෙයි. පේද්දිනේ සර් බලන්න වෙන්නේ හිත හිත ඉද්දි හිතද්දි මේක බලන්න වෙන්නේ. එතකොට හිතීම නෑ කියලා කියොත් වැරදි. හිතීම කියන එකට හිත තියලා ඒකට බර තියලා හිතීම හින්දානි හිතුණ දේ කියලා හිතුණ දේ නැති කරලා හිතීමට බර තිබ්බොත් ඒක තර්කයෙන් යන එක. එකරුණක් නෙමෙයි සර්. මං කියන්නේ.
එතන බලන්න ඕන. එතන බලන්න ඕන හේතුව මං වා මොකද ඒ යෙදෙද්දි මතුන ඒවා අපි ජීවත් වීම අපි ඒව ඇත කියන එක නිත්‍ය කරගෙනනේ. එතකොට ඒක කැඩෙන්න ඕක බලන්න ඕන. හරි. එතකොට ඒවා අපේ අත්දැකීම්. එතකොට අත්දැකීම් වලට දහම ගලපන්න බෑ. ඒ කියන්නේ ඒක ලෝක ඒක සත්‍ය. හරි. අත්දැකීම් ගැන නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ ලෝකේ ගැන නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ ඇත්තනේ කියන්නේ ඇත්ත කියන්න ලෝකෙට එන්න වෙනවා මොකද දේවල් වලින් කියන්නේ නැහැ ලෝකෙට එන්න වෙනවා ඒ කියන්නේ වචන
කොතනම
ලෝකේ
ඒ දෙද්දී කියන එක අවිද්‍යාව දෙද්දී කියන එක මට අර දැඩ ගන්න ඕන
තිබ්බේ. ඒ එතන සර් එතකොට අර පිටු පෙරලද්දී ඇවිදිනවා කියනකොට දැන් මේ මහත්මයා කියන එකට සම්බන්ධයෙන් ද මම කිව්වේ පිටු පෙරලද්දී කියන්නේ ඇවිදිනවා කියන එකෙන්නේ එමාවෙන් ගත්තොත් එතකොට පිටු පෙරලද්දී ඇවිදිනවා කියන එකේ අර්ථයක් අන්තිමට නැත්නේ කියන්නේ පිටු පෙරලද්දී ඇවිදිනවා කියන එක මමතු වෙනවා. හැබැයි ඉතින් ඒක ඊට පස්සේ බලද්දී පිටු පෙරලද්දී ඒක අවිද්‍යාව මත තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට ඇවිදින මිනිසෙක් හම් වෙන්නේ.
සර් දැන් මේව දැන් ඇවිදින්න නෙමෙයි කෙලින්ම ගත්තොත් යෙදීම වෙන්නේ. යෙදීම කියන එක වෙන්නේ පිටු පෙරලලා විනාශ හදන්න තැනට යනව නෙමෙයි කියන්නේ. යෙදීම කියන යෙදෙද්දී කියනක වෙන්නේ අවිද්‍යාව හින්දා කියලාද ධර්මයේ කියලා තියෙන්නේ.
ධර්මයේ කියලා තියෙනවා. දැන් අපේ දැක්මනේ අපි කතා කරන්නේ.
ඔය එතකොට සර් දැන් ඔතන
කතාව තිබුණා අවිද්‍යාව නිසා කියලා ධර්මයේ තියෙනා නේද? නැත්නම් ඒක අසත්‍යනේ.
මේ අවිද්‍යාව නිසා අපි හරියට දන්නේ නැති යෙදීම වෙන්නේ.
ආ යෙදීම එහෙම කියලාද? යෙදීම අපි හරියට දන්නේ නැති හින්දා තමයි ඒ දිනන්නේ. ඇත්ත නොදන්නකම ඇත්ත නොදන්න කියන්නේ චතුරාර්ය සත්‍ය නොදන්නකම.
හරි. ඔස දැන් මේ එහෙමද නැත්නම් අපි මේ දැන් බැටරියක් තියෙනවා බල්බ් එක සම්බන්ධ කරලා තියෙනවා. බල්බ් දැන් මම මේ උපමාවක් ගන්නෙ බැටරියට බල්බ් එක සම්බන්ධ කරලා තියෙනවා. බැටරියේ බල්බ් එක බැටරිය පහිනකම් තියෙනවා. මක් වෙන නිමිලා අයිය දැන් එහෙමද යෙදෙද්දී කියන එක එහෙමද ගන්න වෙන්නේ නැත්නම් යෙදෙද්දී කියන එක අවිද්‍යාවින් නම් හටගන්න දෙයක් කියලාද ගන්න
වෙන්නේ? ඔය දෙකම බැටරිය වැස්සහන් නිවිලා යනවා කියන එක තේරුම් ගන්න එක කලේ එකපැත්තෙන් හරි ඒ පැහැදිලි කිරීම. හරි. මම මේ ලෝකෙට ඇත්තෙන් කියන බැටරියක් ගත්තා මේක ගත්තා කියන එක නෙමෙයි ඒ අදහස. ඒ අදහස ලෝකෙට ඇත්තෙන් හරි. ඒ කියන්නේ ඔකට සියුම්ම කියන්න වෙන්නේ අපට ගැළපෙනවා ඒක. ඒ අදහස පැහැදිලිනේ. ඒ පැහැදිලි කියන තැනම තියෙනවා ඕක නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ කියන එක.
ඒක හරි, ඒක හරි තමයි. මම උදාහරණ දෙකක් ගත්තේ එහෙම මේ දෙක අර අවිද්‍යා පත්‍ය සංකාරණේ. ඒක අවිද්‍යාව නිසා, මේ අවිද්‍යාව නිසා යෙදීම වෙනවද මම දන්නේ නැහැ. නිසා යෙදීම වෙනවද නැත්නම් අර කොහොමත්ම යෙදීම සිස්ටම් එක දුවනවා. හැබැයි අපේ ප්‍රඥාව තීරණා අවිද්‍යාව නැත්නම් තමයි තිසස් ප්‍රොසෙස් වෙන එක ගැලවෙනවා. එතකොට සක්කාය දිට්ඨිය දුර වෙනවා එතන. හැබැයි අර යෙදීම කියනක මේ තියෙනවා බැටරි වහිනකම්. යෙදෙද්දී කියනක. හැබැයි
ඒ කපලවට එනකොටම ඕක මේ බුදුහාමුදුරුව පෙන්නන පැත්ත කියලා තේරුම් ගත්තා.
ඕක සර් ධර්මීත ගැළපීලක් නේද ඔතන වෙන්නේ. එතකොට මේක අවිද්‍යාව වෙන්නේ කියලා කිව්වහම නිගමනයක් දාලා ඔය ධර්මයට ගැළපිල්ල සර්.
නෑ ධර්මයට හරි. දැන් අපි දැක්මට කියමුකෝ. බැටරිය තියනකම් පත්තු වෙනවා. බැටරිය මිල ගිහන් නේ වුණා. ඕක දැන් අපිට නිකන් නිගමනට ගැළපෙනවා වගේනේ. ඔය කතාව නෙමෙයි. තාම අර දහම දකින්න හිතන්න විචක්ෂණේ කරන්න උදව් කරගන්න ඕවා හොඳයි. ඕක දහම කියලා හිතන්න
නෑ. ඒක දහම කියලා හිතන එක නෙමෙයි. මම අර උදාහරණ ගත්තේ අර දැන් මේ ඒකේ දෙකේ වෙනසක් තියෙනවානේ. දැන් අපි මොනවා හරි දෙයක් සංස්කරණය කර දැන් අපි දැන් බලන්න ඕනේ කිව්වට S2 කැරියට පේන්නේ නැහනේ. අපි ඒක සංස්කරණය කරන්න පටන් ගන්නවා. පටන් ගත්තොත් විතරයි පේන්නේ. අපි කියලා ගත්ත එක වැරදි. සංස්කරණය අවිද්‍යාව නිසා මේ රූපේ හැදෙන විදිය අපි දැකලා නැති නිසා අපි ඔටෝම රූපේ අපේ ස්වභාවිකම හැදීලා මේක මේ සිත් මේව කර කර යනවා. එතකොට අර ඒ බල නිසායි පෙනීම බල නිසායි කියන දැනීම දෙකේ ප්‍රොසෙස් වෙන විදිය හරියට දන්නකොට අර මේ ඒක බලන එකට වැඩක් නැහැ කියලා හිතනවනේ. සංස්කරණය කරන හදනකොට මේ දැන් ඉස්සරහ දොරක් හරි මොකක් හරි පේන්න හදනකොට මේ බලබලා මේ සංස්කරණය කරන්න පටන් ගන්න හදනවා කියලා හිතෙනවා. අන්න එහෙම විද්‍යාවක් සෙට් වෙනවනේ. එතකොට දැන් එහෙම ඉස්සර වෙන එකක්ද බැලීම මේ කියන්නේ වීම කියන එක අපි කියන්නේ වීම නිසා ලැබෙන්නේ.
ඒකම මම මේ පෙන්වන්න හදන්නේ ඔය කියන එක හරිද වැරදිද කියන එක නෙවෙයි. ඔය කියන එකේ මුල හිටියේ නැත්නම් මුලට ගහන්න. අපි දැන් මේක ඒ වෙන හැටි මෙන්න මෙහෙම සංස්කරණය වෙනවා. මෙන්න මේ සංස්කරණය වෙන්නේ ඊළඟට අවිද්‍යාව තියෙන හින්දා කියලා කියයි. දැන් ඔය අපේ සියුම්ම නිකන් අපි අර චිත්‍රපටියක් බලනවා වගේ වැඩක් වෙනවා. මේක වෙන්නේ මෙහෙමයි කියලා නිකන් අර අදහසක් එනවා. එතකොට ඔන්න ඔය
සංකාර භවින් දැනීම කියන තැනට තමයි දකින්න උත්සාහ ගන්නේ ડોක්ටර්. දැන් ඔතෙන්දි මමත් එතකොට එතෙන්දිද ඔය ડોක්ටර් කියන්නේ ඔය එතන තායි සියුම් ලෙස චිත්‍රපටියටමයි මේ අහුවෙලා ඉන්නේ.
අන්න හරි. තව විදිහට කිව්වොත් මේ සංකාර කියන චිත්‍රපටිය දැන් හැදෙනවා. සංකාර සකස් වෙනවා කියන චිත්‍රපටිය. හරි.
දැන් ඔය හැම සංස්කරණය වෙන චිත්‍රපටියකින් තමයි අපිට දැනගන්න වෙන්නේ. වෙන ක්‍රමයක් නැහැනේ. ඒකත් චිත්‍රපටියම තමයි අපි දැනගන්න දේවල්.
තියෙනක නැද්ද කියන එක පැත්තක තියන්න. ඕක තව චිත්‍රපටියක්. සංස්කරණය හින්දායි නැහැ. දොරක් හම්බ වෙන්නේ සංස්කරණය හින්දා. එතකොට සංස්කරණය කියන එකක් අපිට හම්බ වෙලා කියලා අපිට පේන්නේ. සංස්කරණය කියන ස්වභාවය අපට හම්බ වෙලා කියලා අපට පේනවා. ඒක සියුම් චිත්‍රපටියක් ඇඳලා සංස්කරණය කියන එක. ඒක බලාගෙන තමයි
සංස්කරණය එක්ක මම යෙදිලා.
නුවණට තියෙනවා කියලා හිතුවට එතන මම යෙදිලා. දන්නේම නැහැ.
ඒක හරි. ඒක දැනගන්න
ඕක. ඒක තමයි. ඒක දැනගෙනනේ කියන්නේ. දැනගෙන කියනවා කියන එක තමයි මම තව විදියට කිව්වොත් අර චිත්‍රපටිය බලාගෙන කියනවා සංස්කරණය වෙනවා කියන සංස්කරණය කියන චිත්‍රපටිය දැනගෙන නැහැ. හරි. ඒ ස්වરૂපය දැනගෙන. ඒ හින්දා ඒකට ලං වෙන්න බෑ කියලා ඔක්කොම ටික ගැලපෙන. දැන් අතන මේ හිතන්න තැනක් මන් දෙන්නම් දහම පැත්තෙන්. සංස්කරණය සංකාර සංකාර කියන්නේ පටිච්ච සමුප්පාදෙද පටිච්ච සමුප්පන්න ධර්මද
පටිච්ච සමුප්පන්න ධර්මයක්
පටිච්ච සමුප්පාදේ නිවි එතකොට දැන් සංකාර කියලා එකක් ලැබි එකක් තව විදියට ඇහුවොත් ඔන්න ඔතන තමයි අර ප්‍රශ්නේ ඉන්නේ සංස්කරණේ සංස්කාර සංකාර කියන්නේ මොකක්ද අපිට සාමාන්‍යයෙන් එන්නේ සංකාර කාගේද කියන එක. ඒ තව ටිකක් අවංක වුණා තමයි මේ ප්‍රශ්නේ ඉන්නේ. සංකාර කියන්නේ මොකද්ද කියලා අපිට දැන් පැහැදිලි කරන්න පුළුවන්. ඒතර මොඩියපක් ගුණ ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්න. සංකාර මොකද්ද? සංකාර කාගේද? සංකාර මොකද්ද කියන එක තමයි අපි මෙන්න මෙහෙම මේ සකස් වෙනවා. කතා. එතකොට ඒකම සංකාර මොකද්ද කියන එකම තව විදිහකට අහන්න පුළුවන් සංකාර කාගේද කියලා. අපිට මේ ප්‍රශ්න දෙක තේරෙන්නේ නැහැ. මට බුදුහාමුදුරුවෝ කියන ඕක ව්‍යංජන අහන ආකාරය වෙනස් වුණාට අහලා තියෙන්නේ එකමයි. අදහස එකමයි.
පෙරසන ඩොක්ටර් මට එතන හිතුනේ වෙනස තියෙන්නේ දැන් අවිද්‍යාපත්‍ය සංකාර කියන එක අපිට තේරුණායි කියලා හිතුවම අපි හිතන්නේ විද්‍යාව තිබුණත් අරක හරි හැබැයි දැන් වෙන්නේ නැහැ වගේ අදහසක් වගේ. එහෙම එකක් නෙවෙයි අර ගැන කතාවක්වත් සංකාර ගැන කතාවක්වත් නැති තැනක් තමයි විද්‍යාව කියන්නේ වගේ.
ඔව්. ඒකනේ එකතු වෙන්නම බෑ. නෑ උපට්ඨාසි කියන පැත්තට. දැන් ඒක සංකාර මෙන්න මෙහෙමයි ඒ කියන්නේ සංකාර කියන එකේ අදහස අපි ළඟ තියෙනවා නම් සංකාර කියන එකේ අදහස අපි ළඟ තියෙනවා නම් අර චිත්‍රපටිය හදලා අපේ පැත්තේ බලන්න එකක් හැදිලා ඒක අපිට පේන්නේ නැහැ
විග්‍රහය ආවේ කොහෙන්ද කියලා පේන්නේ නැහැ කියන එක සර් කියන්නේ නේ
එන්නේ ඔතන දකින්න බෑ. ඒතන තමයි අර ඒක බාහිර පරතෝ ගෝසය කල්යාණ මිත්‍රයා ඕන කියන්නේ.
එතනස්ස අපි නිශ්චිතව තියාගෙන ඉන්න මේ එකක් තියෙනවා වගේ.
අන්න හරි. ඒකම තමයි මම වෙන වෙන වචන වලින් කියන්නේ. චිත්‍රපටිය තියෙනවා.
තියෙනවා.
අපේ පැත්තේ මේක වෙන්නේ මෙහෙමයි කියලා චිත්‍රපටිය තියෙනවා. එතකොට බලන්න එන්න බලන්නද දෙන්න බලන්නද වෙලා
තියෙන්නේ දෙන්න බලන්න
දෙන්න අපි බලන්න දැන් අපි එක තියලා ගිහිල්ලා බලනවා
නෙවෙයි එතනස බුදුහාමුදුරුව ප්‍රශ්නෙත් වැරදි කියලා කිව්වනේ දෙකම එකයි කියලා ප්‍රශ්නෙත් වැරදි කියලා මොළිය පොරුණාට කිව්වනේ
ඔව් අහන්න ඕන ඔහොම නෙවෙයි කියලා කියනවා එහෙම කිව්වේ ඇයි කියලා ලොකු විමසීමක් කරනවා. අපි මේ ප්‍රශ්න දෙක ගැන හොයන්නේ බුදුහාමුදුරු කියපු එක විතරයි අල්ලගන්නේ. ඒක මේ සංස්කරණ බව සංස්කරණ කියන එක අපිට පේන්නේ අපිට ඒක අර චිත්‍රපටියක් වෙලා කියලා. දැන් ඔක්කොගෙම මම ඒතව ටිකකින් නවත්තනවා ඔය ඔක්කොගෙම මම මේ කියන්න උත්සාහ කළේ ඔය දැනීම කියන මට්ටම දැන් අල්ලන්න බෑනේ නැහැයි කියන්නත් දැනීම කියන එක අල්ලන්නත් බෑ නැහැයි කියන්නත් බෑ වගේ තැනකට අපි එනවනේ.
දැන් ඔය දැනෙද්දී නැත්නම් දැනගනිද්දී කියලා තැනකට කොහෙන් ගියත් ඇවිල්ලා කොටු වෙනවා.
සෝ එතන දැනීම කියන්නේ මුත කියන දැනීම නෙමෙයිනේ, දැන ගැනීම.
නෑ නෑ මම මේ කියන්නේ දැන ගැනීම කියන්නේ දකිනවා කියලා දැනීම.
දැනෙනවා. හරි හරි. හරි
සර්. දැනීම. දැනෙනවා කියලා දැනීම, හිතනවා කියලා දැනීම. ඒ දැනීම තිබුණා හින්දා නේද අපිට කතා කරන්න පුළුවන්. ඒ සිද්ධි ගැන, සිද්ධි ගැන දැනීම කියලා ගන්නකො. සිදුවීම ගැන දැනීම. සිදුවීම ගැන දැනීම. තේරුණාද? සිදුවීම, යෙදීම.
සිදුවීම ගැන දැනීම.
දැනීම. ඒ දැනීම කියන එක. දැන් සිදුවීමේ විස්තර තමයි අර අපිට කතා කරන්න පුළුවන් ගෝචර මට්ටම. නම් කරන ස්වરૂප කියලා කියන්නේ. ඇහැද රූපෙද වරවද මේවද කියලා. ඈ? නම් කරන ස්වરૂපනේ. දැන් නම් කරන ස්වરૂප තියෙන්නේ මේ දැනීම හින්දා නේද? දැන ගැනීම කියන දැනීම තියෙනව නේද? ඔකට වචන නැහැ කියන්න. ඉතින් ඔන්න ඔකට පාලි වචනේ තමයි විඥානේ කියන එක. විඥාන පත්‍ය නාම රූප. එතන නාම රූප පත්‍ය සලායතනං කියන සලායතන ටික දැන් දාන්න බෑ. නාම රූප කියන ටික විඥාන පත්‍යන්නේ නාම රූප. දැන් නාම රූප දාන්නත් බෑ. දැන් විඥානේ, විඥානේ කියන දැනීම කියන ගති. දැන් ඔතන ඔතනින් එහාට අපිට හොයන්න විදිහක් නැහැ කියලා පේනවාද? අපේ මට්ටමින් උත්තරයක් නැහැ කොහොම හොයන්න කියලා. ඒතර ඔන්න ඔය අසරණ භාවයටපත් වෙන්න ඕන. ඔකට උත්තරයක් හම්බ වෙන එක නෙමෙයි. කොහොම හෙව්වත් කොහොම විස්තර කළත් අහු වෙලාමයි. කියන අපි දන්නේ ඒ වයිම්මයි ආයෙ විස්තර කරන්න යන. ඒතර ලෝකෙන් අත්දැකීම් වලින් විස්තර කරන්න බෑ. අසත්‍යකින් විස්තර කරන්න බෑ සත්‍ය. ඒක බලලා බලලා ඉන්න ඕන. අසත්‍යකින් විස්තර කරන්න බෑ සත්‍ය. ලෝකේ කිසිම ස්වરૂපයකින් විස්තර කරන්න බෑ. සත්‍යම සත්‍ය කොහොමද ඒකෙන් විස්තර කරන්නේ? එහෙනම් අපිට අල්ලන්නම බෑ. නෑ, එතනින් එහාට ගේන්නේ ප්‍රඥාව කියන දැක්ම. ප්‍රඥාව කියන දැක්ම, ප්‍රඥාව අවදි වෙන්න මේ විමසන්න දෙන ඒවා මේ. එතකොට එතනින් එහාට දෙන්න බලන්න කියලා නම් කොහෙත්ම දැනගන්න බෑ. ගිහිල්ලාම බලන්න වෙනවා. එහි පස්සික වෙන්න වෙනවා. බුදුහාමුදුරන්ටම අනුගත වෙන්න වෙනවා. ඒ කියන එකම, ඒ කියන එක අපේ අදහස් චුට්ටක්වත් දාන්න නැතුව ඒකට අනුගත වෙන දැක්මකට එන්න වෙනවා. එතකොට අන්න ඒ පැත්ත තමයි අය ද්විතීය ද්වය සූත්‍රයේ හරියට ඇහුවොත් තියෙන්නේ. ද්වයං භික්කවේ පටිච්ච විඥානං, ද්වයං භික්කවේ පටිච්ච විඥානං සම්බෝධි. එහෙම නැත්නම් ඕක මං ඊයේ ඊයර රත්නපුරේ සාකච්ඡාව අහන්න. අනත්ත, අනත්ත කියන අනත්ත ලක්ෂණය මේ අපි හිතන පැත්තට වඩා ගොඩාක් එහාට ගිය එකක්. මේ ආත්ම, ආත්ම කියන එක අපි හිතන්නේ ආත්ම ස්වභාවය නොයෙදෙන එකටයි අනත්ත කියන්නේ කියලා. එහෙම නෙමෙයි, ඊට වඩා වෙනස්ම අදහසක් තියෙන්නේ. ඒක ඒක ඊයේ සාකච්ඡා ටික අහන්න කෙනා සෑහෙන විස්තර කළා. මේ ඒකට අපේ හිතන ක්‍රමය, හිතන කෝණේ, බලන කෝණේ වෙනසක් වෙලාද තාම ඒ කෝණෙම සියුම් වෙවි යනවද කියන පැත්ත ටිකක් විමසන්. ඒකට තනත් ඔය ඔය හිතන ක්‍රමේම තමයි අයෝනිසෝ මනසිකාරය.
අයෝනිසෝ මනසිකාරය කියන්නේ මෙනෙහි කරන්න සුදුසු විදිහට නෙවෙයි මෙනෙහි කරන්න. නොමෙනෙහි කළ යුත්ත තමයි මෙනෙහි කරන්න. අයෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියලා දකින කොට තමයි යෝනිසෝ මනසිකාරය. ඒකටත් අපි මේ දහමම උදව් කරගමු.
යම් කිසි නිර්වචනයක් දෙන ගතිය ඉස්මතු වෙන බව නේද දහම නාමෙන් හෝ යම් කිසි මෙසේ කියන එන ගතිය නිර්වචනයක් දෙන ගතිය මතු වෙන ගතිය දකිනවා වගේ.
ඔව් මේක මෙහෙමයි කියලා ගතියක් එනවනේ දහමේ නාමෙන්.
ඔව් දහම නාමෙන් සංස්කරණය කියලා හෝ යෙදෙද්දි කියලා හෝ
මොකක්හරි විදිහකට දහම නාමෙන් එනවා. දැන් දහම හොයන අයට වෙන්නේ ඒක. එතකොට අන්න එතනිනුත් එහාට පන්නන තැන තමයි එතන. එතකොට ඒ එතෙන්ට එන්න ඕන. ඕක කරන්න එපා කියන එක නෙමෙයි. දැන් ඕක දැන් මුලාය හුවත් වෙන්නේ මෙතනින්ම මේක වරද්ද ගන්නවා. එතකොට අර සේක ඥානයට කියන දේවල් ටික සේක ඥානයට කලින් අහන්න ගියොත් එලිම මිත්‍යා දෘෂ්ටියකට පනිනවා. ඒ කතාව මම ටිකක් ඔය අනත් එකේදී විස්තර කරලා ඇති. ස්වාමීන් වහන්සේතර ලස්සනට පෙන්නන PDF එකක් කවුරු හරි දාලා තිබුණා. ඒකේ ඔඩියෝ එකක් දාන්න තියෙනවා නම් වටිනවා. අනත් මොකක්ද එකක් දාලා තියෙන්නේ PDF එක. ඒක හරිම වටිනවා. ඒකේ තියෙන ටික. ඒක මේ කියන්නේ මට නම් ඒ පැත්ත ඇහිලා තිබුණේ නැහැ. ඒ පැත්තත් එක්ක තමයි මම ඔය දැන් කතා කරන්නේ. මේ මේ ඒක බලන්න. හොඳයි. එතනින් අපි අවසන් කරමු අදට.
පොඩි වෙලාවක් තියෙනවද සර්? තෙරුවන් සරණයි.
ඕ දැන් නම් අවසන් කරන්න වෙනවා.
එහෙමයි සර්. හොඳයි තෙරුවන් සරණයි.
ඔකට මේ අද කතා කරපු ටිකත් මුල ඉඳන් අහන්න බලන්න. ඊයේ සාකච්ඡාවත් මුල ඉඳන් අහන්න බලන්න. එතකොට මේ කියන්නේ මොකද්ද කියන පැත්ත. අර අපිට අහුනවුන නොදැක්ක පැත්තක් තියෙනවා. ඉතින් ඒකයි මේ කියන්නේ. මේ කොහොම දෙන්නේ දහම ඇහෙන්න සුදුසුකම හදන්න මිසක් දහම නිවි කියන තැනත් ඔළුවේ තියාගන්න. බුදුහාමුදුරුවෝ කියන එක ඇහෙන්න අපේ කියනකොටම ඇහෙන නුවණ තිබුණා නම් ප්‍රඥාව තිබුණා නම් අවබෝධ වෙනවනේ. ඒක අපි පිළිගන්න ඕන. මේ ප්‍රඥාව නැති හින්දායි මේ විග්‍රහ තියෙන්නේ, විස්තර තියෙන්නේ. මේ විස්තර තියෙන්නේ ඒවා දහම නෙමෙයි. අර ඒ දහම දකින්න ප්‍රඥාව උපද්දව ගන්න දීපු විග්‍රහ. ඒකට අපි ඒවා ඒ විග්‍රහ උදව් කරගන්න ඕන. තව තව විචක්ෂණය කරලා ප්‍රඥාව වඩා ගන්න. ප්‍රඥාවේ දැක්ම කියන එක අපි වචන වලින් කියන්න ගියාට එහෙම බෑ. ඒක තව බලන්න ඕන. හොඳයි, එතනින් අවසන් කරමු. අද සාකච්ඡාවේ රස කරගත්තු පින් අපි අනුමෝදන් කරමු. මේකට සාසම්බන්ධ වෙන පින් බලාපොරොත්තු ඉන්න යම් කිසි දේවතාන් වහන්සේ නමක් ඉන්නවා නම් මේක මේ සියලුම පින් අනුමෝදන් වෙන සතුටටපත් වෙන දිවි ඉසුරු වැඩි දිනු කරගන්න. ඒ සතුටපත් වෙන දෙවිදේවතාවන් වහන්සේලා අපවත් අපේ පවුල් වල සමවත් ආරක්ෂා කරන්න මෙලොව වශයෙන් අපිට එන කරදර දුක් බාධක කිසියම්ම තියනා නම් ඒදී අපිට දිව්‍ය ආරක්ෂාව ලබා දීලා ඒව සමනය කරලා දෙන්න. ඒ වගේම මළගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙන්න. එක්කම මේ සාකච්ඡාව මේ අහපු අයටයි ආයෙ අහන අයටයි මේ ජීවිතය තුළම දහම දකින්නම උපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි හැම දෙනාටම.
තෙරුවන් සරණයි.